SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, එහෙනම් දැන් අපි ලෝකයේ තත්ත්වෙත්ති විමසා බලන්නටයි සූදානම් වන්නේ. සුපුරුදු විදිහට මා කලින් කිව්ව ආකාරයට මේ වෙනකොට ලෝකයේ අලුතින්ම කතාබහට ලක් වෙලා තියෙන තොරතුරු අතරින් තාමත් ප්‍රමුඛත්වය ගන්නෙ Zika වෛරසය පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. අපි දැන් සති දෙකක් තිස්සේ මේක මූලික කාරණාව බවට පත් කරගෙන කතාබහ කළා. ඊට අමතරව අපගේ සාමාන්‍ය වැඩසටහන් වල ඔබට ඉදිරිපත් කරන විශේෂාංග හරහත් මේ Zika වෛරසයට අදාළ යම් යම් වෛද්‍ය සාකච්ඡා පවා අපි ඔබට ගෙනාවා. ඔබට පුළුවන් පෙබරවාරි මාසේ දෙවනිදා අපි මේ සම්බන්ධයෙන් විශේෂිත සාකච්ඡාවක් කළා. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් මේ සිකා බලපෑම පිළිබඳව ඇතිවිය හැකි තර්ජනයන් මොනවාද, අවදානාත්මක තත්වයන් පුළුවන් මොනවාද කියන තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි ආචාර්ය සංජය සේනානායක සමගින් අපි සාකච්ඡාවකුත් අරගෙන ආවා. ඊට අමතරව දැන් ලෝකයේ විවිධ රටවල් වලට මේක යම් කිසි වූ ප්‍රමණතාවක් බවට පත්වමින් තර්ජනාත්මක තත්වයක් ඇති කරමින් පවතිනවා. අර කලින් තිබුණ එබෝලා වෛරසය වගේ අපි ඒ නිසා අද දවසේදී සිකා වෛරසය හා සම්බන්ධව අලුත් ප්‍රවණතාවලින්ම කතාබහ පටන් ගනිමු. සුපුරුදු විදිහට FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
ඔව්. සිකා වෛරසය මේ ලෝකයේ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ වගේ කාලවකවානුවකදී ඇත්තට මේ තර්ජනය අලුතින් බලපාපු රටවල් විදිහට අපිට මේ වෙනකොට මොනවද හමු වෙන්නේ?
දිලක්ෂි, ලැතින් ඇමරිකාවේ රටවල් 26කට අමතරව මේ වෙනකොට අප්‍රිකා මහද්වීපයේ රටවල් කිහිපයකටත්, ඒ වගේම ආසියාවටත් මේකේ පැතිරීමේ තර්ජනය තියෙනවා කියලා දැන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම තායිලන්තයේ, ඉන්දුනීසියාව වගේ රටවල් වල පුද්ගලයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් මේ වෛරසයට ගොදුරුනේ කියලා දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව තමයි විශේෂයෙන්ම ආසියා මහද්වීපයේ දැන් මේ වෛරසය පැතිරීමේ තර්ජනය තියෙනවායි කියලා ඒ පිළිබඳ පියවර ගැනීමට බලධාරීන් සූදානම් වෙන්නේ.
අමල, ඒකම දැන් අපිට මේ සිකා වෛරසයේ මේ අතීත තොරතුරු බැලුවොත් එහෙම මේකට සෑහෙන ඉතිහාසයක් තියෙන මේ වෛරසයක්. ඇත්තටම දැන් 1947 උගන්ඩාවෙන් තමයි මේ වෛරසය මුලින්ම හොයාගෙන තියෙන්නේ. නමුත් මේක තර්ජනයක් බවට පත්වෙමින් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තේ මේ මෑත කාලීනව. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ එහෙමත් නැත්නම් ලෝකයේ මේ සම්බන්ධ උනන්දුවක් දක්වන අනිකුත් වෛද්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ආයතන විසින් මේ තත්වයට යම් කිසි වූ හේතුවක් හොයාගෙන තියෙනවාද?
දිලක්ෂි, අතරම ඔබ කිව්වා වගේ මීට කලිනුත් මේ වෛරසය පිළිබඳ යම්කිසි අවබෝධයක් වෛද්‍යවරුන්ට තිබිලා තියෙනවා. නමුත් මේක මුළු ලෝකෙටම තර්ජනයක් වෙන වසංගතයක් බවට පත් උනේ අතරම බ්‍රසීලය සොයාගත්ත මේම වෛරසය නිසා තමයි ගැබිනි මාතාවරුන්ට මේකෙන් ඍජු බලපෑමක් තියෙනවායි කියලා ගිය අවුරුද්දේ තමයි එහෙම සොයාගත්තේ. ඉතින් ඒ සොයා ගැනීමත් එක්ක තමයි මේ Zika වෛරසයේ තියෙන අවදානම් තත්ත්වය, මේකේ තියෙන බරපතලකම කවුරුත් අවධානය යොමු කරන්නට සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා තමයි දැන් මේ Zika වෛරසය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අවස්ථාවක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මොකද මේ වෛරසය ඇත්තටම මරණ කිසියකක් ඇති කරලා නැහැ. මේ වෛරසය නිසා ඉතාමත්ම සුළු සෙම්ප්‍රතික්ෂාවක් වගේ තමයි මේක වැළඳිච්ච අයට තියෙන රෝග ලක්ෂණය. නමුත් මේකෙන් තියෙන අතුරු ඵලය තමයි විශේෂයෙන්ම ගැබිනි මාතාවරුන් ඒ තමන්ගේ දරුවන් අංගවිකල වීමේ, එහෙම නැත්නම් මන්දබුද්ධිකයන් වීමේ ඒ තර්ජනය. ඉතින් ඒ නිසා තමයි මේක දැන් ලෝක අවධානයට ලක් වෙලා තියෙන්නේ. නැත්නම් මීට කලිනුත් මේ වෛරසය තිබුණයි කියලා සොයාගෙන තිබුණා. නමුත් මේ රෝගයත් ඒකට, ඒකෙන් තියෙන ප්‍රතිඵලයක් මොකද්ද කියන එක සොයාගත්ත නිසා තමයි මේක අද මුළු ලෝකෙටම තර්ජනයක් හැටියට නම් කරලා තියෙන්නේ.
අමල, ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමකුත් කළා නේද? මේ සීකා වෛරසය ලෝකයේ තර්ජනයක් ඇති කළ හැකි වෛරසයක් විදිහට ප්‍රකාශ කළා.
හදිසි අවස්ථාවක් හැටියට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේක නම් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතරම මේ සඳහා එන්න තක් සොයා ගැනීමේ වැඩපිළිවෙල, ඒ වගේම මෙම රෝගයේ අනිකුත් රටවලට පැතිරීමේ වැළැක්වීම කියන ඒ වැඩපිළිවෙල මීට කලින් එබෝලා වලදී ක්‍රියා කරපු ආකාරයටම මේ වෛරසය සම්බන්ධින් කටයුතු කිරීමට තමයි ඒ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අවස්ථාවක් හැටියට ප්‍රකාශයට පත් කළේ.
දැන් ඒ වගේම ලෝකයට තවත් බියගෙන දෙන කරුණක් බවට පත් වෙනවා. මේක මේ ලිංගික සම්ප්‍රේෂණය මගිනුත් මේ බෝ වෙන්නට පුළුවන් කියලා හොයාගෙන තිබීම. මේක ටිකක් අර AIDS වෛරසය වගේ ලෝකයට දැඩි තර්ජනයක් එල්ල කිරීමට හැකියාවක් ලැබෙවිද කියන සැකයක් මේ වෙනකොට ඇති වෙමින් පවතිනවා. මේ අලුත් ප්‍රවණතාවය පිළිබඳව අපිට වාර්තා වෙන තොරතුරු මොනවාද?
දිලක්ෂ මේක ටෙක්සස් නුවරින් වාර්තා වෙන්නේ එක් කාන්තාවක් මෙම රෝගයට පෙළෙනවයි කියලා සොයාගෙන තියෙනවා. ඇයව ඇත්තටම මදුරුවෝ කෑමෙන් නෙමෙයි මේ රෝගය ඇති වෙලා තියෙන්නේ කියලා දැන් සොයාගෙන තියෙන්නේ. ඒක තව පුද්ගලයෙක් සමග ඇති වෙච්ච ලිංගික සම්බන්ධකමක් නිසායි කියලා. ඉතින් මේ ලිංගික සම්බන්ධකම් තුලිනුත් මෙම වෛරසය සම්ප්‍රේෂණය වෙන්න කරන්නට පුළුවන් නම් එහෙනම් මීට කලින් හිතුවට වඩා ඒ කියන්නේ මදුරුවන්ගෙන් මේක ව්‍යාප්ත වෙනවා කියලා හිතුවට මේ විදිහට පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ටත් මේ විදිහටම වෛරසය යන්නට පුළුවන් නම් ඒක දැන් අවධානම වැඩි කියලා අර වෙන්දරත් වඩා මේ අවධානයත් ඇත්තටම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් මේක ඇමරිකාවේ තමයි මේක මේ විදිහට සොයාගත්තේ. ඉතින් දැන් අනිකුත් ප්‍රදේශවලත් මේ මේ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා.
හොඳයි, එහෙනම් අපි මීළඟට අවධානය යොමු කරමු සිරියාව සම්බන්ධව. ඔබට මතක ඇති අපි ගිය සතියේදී සිරියාව පිළිබඳව කතා බහ කළා විශේෂයෙන්ම. මොකද සිරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පිළිබඳව අපි ඔබට විශේෂිත තොරතුරු අරගෙන ආවා. දේශපාලන කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා තමයි මේ විපක්ෂය හැදිලා තියෙන්නේ. එයට කැරලිකාර කණ්ඩායමුත් එකතු වෙලා තියෙනවා කියලා අපි ඔබට සඳහන් කළා. ඔවුන්ගේ අභිමතාර්ථය වෙන්නේ වත්මන් බලය රැඳී සිටින බෂාර් අල් අසාද් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමයි. අපි ඔබට කරුණු හෙළි කළා. යම් බටහිර රටවලුත් මේ සම්බන්ධව සහයෝගය දැක්වුවා. නමුත් රුසියාව වගේ රටවල් බෂාර් අල් අසාද් තවදුරටත් බලය රඳවා පවත්වා ගන්නට උදව් කළා කියලා. එහිදී අපි ගිය සතියේදී සඳහන් කළා මේ විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව අරගෙන මේ රට තුළ ඇතිවලා තියෙන දේශපාලනික අස්ථාවර භාවය යම් කිසි වූ ස්ථාවර තත්වයකට පත් කිරීම සඳහා බටහිර රටවල් යම් කිසි වූ යෝජනාවක් අරගෙන ආවා කියලා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් කිහිප දෙනෙකුම මේ සඳහා සම්බන්ධ වුණා කියලා අපි ඔබට තොරතුරු අරගෙන ආවා. මේ සාකච්ඡාව පවත්වන්නට නියමිතයි දේශපාලන ස්ථාවර භාවය ඇතිකරලීම සඳහා සිරියාව තුළ. නමුත් අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මල් මේ සාකච්ඡා අසාර්ථක තත්වයට පත් වෙනවා කියලා. මොකක්ද මේකට හේතුව වෙලා තියෙන්නේ?
ඔදිනක්ෂව කිව්වා වගේම මේ සාකච්ඡා ජිනීව නුවර ආරම්භ කරන්න නියමිතව තිබුණා පෙබරවාරි මාසෙ මුල. ඒ කියන්නේ මේ සතියේ ආරම්භ කරන්න නියමිතව තිබුණා. නමුත් ඒ සාකච්ඡාව ඇති වෙන්න ඔන්න මෙන්න තිබෙදී සිරියාව ඇතුළතුල තවත් යුදමය තත්ත්වය උත්සන්න වීමත් එක්කම තමයි විපක්ෂ කණ්ඩායම් මෙම සාකච්ඡාවට එන්නේ නැtei කියලා කියා සිටියේ. ඉතින් ඒකත් එක්කම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් වෙන ස්ටෙෆාන් ඩි මිස්චියුරා ඔහු ප්‍රකාශ කළ සිටියා මෙම සාකච්ඡා තව සති 3කින් කල් දමනවයි කියලා. ඉතින් ඒ අනුව සාම සාකච්ඡා කල් ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම සිරියාවේ ඇතුලේ දැනට කෙරෙන ඒ යුදමය කටයුතු තවත් උත්සන්න වෙලා තියෙනවා. ඒ අනුව දැනටමත් මිලියන සංඛ්‍යාවක් සරණාගතයන් ඇති වෙලා තියෙන ප්‍රදේශයේ තවත් සරණාගතයන් වැඩි වුණයි කියලා වාර්තා වුණා. මේ විශේෂයෙන්ම රුසියාව කරපු ඒ අලුත්ම ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට.
අමල් අපිට වාර්තා වෙනවා මේ ඔය විපක්ෂ කණ්ඩායම් වලට සම්බන්ධ ඔය කැරලිකාර කණ්ඩායම් බලය අත්පත් කරගෙන තියෙන සිරියාවේ ප්‍රධාන නගරවලින් එක නගරයක් වන ඇලපු ආශ්‍රිතව ප්‍රහාර වැඩි වෙලා තියෙනවා කියලා. රුසියාවත් මේකට සම්බන්ධයි කියලා තමයි අන්තර්ජාතික තොරතුරු විමර්ශනය කිරීමේදී වාර්තා වන්නේ. මේ තත්වය දැන් කලිනුත් තිබුණා. නමුත් නැවත වතාවක් මේ තත්වය සිරියාව ආශ්‍රිතව ඇති වෙන්න හේතුව වෙලා තියෙන මොකද?
අතරම දිලුක්ෂි බෂාර් අල් අසාද්ගේ කණ්ඩායම එහෙම නැත්නම් ඔහුගේ පාලන තන්ත්‍රය මෙම සාම සාකච්ඡාවලට කලින් තමන්ගේ බලය තවත් තහවුරු කර ගැනීමේ කටයුත්තකට යොමුවයි කියන ඒ සැකය මීට කලිනුත් තිබුණා. නමුත් මේ රුසියාවේ ගුවන් හමුදා ප්‍රහාරත් එක්කර මේ ඇලපෝ කියන ප්‍රදේශයේ ඔවුන් කළා තියෙන්නේ එම ප්‍රදේශයට සහන සේවා සපයන්න එහෙම නැත්නම් ආධාර මානුෂීය ආධාර ලබා දෙන ඒ මන්මාවත් තියෙන ප්‍රධාන මාර්ගය අතරම අහුරලා තියෙනවා මේ අලුත් යුද මෙහෙයුම හරහා. ඉතින් ඒක තුලින් තමයි යම්කිසි විදිහකට බෂාර් අල් අසාද්ගේ ඒ තමන් තියෙන පාලනේ ප්‍රදේශයේ තියෙන පාලනය කිරීමේ හැකියාව ඔහුට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ සාකච්ඡා බිඳ වැටෙන්නේ. ඒ අලුත් ප්‍රහාරය එල්ල වුණේ ඇලපෝ ප්‍රදේශයේ පමණක් නෙමෙයි, එම ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය අනිකුත් ද්‍රව්‍ය සපයන ඒ ප්‍රධාන මාර්ගය දැන් බෂාර් අල් අසාද්ගේ බටපිරිස විසින් අත්පත් කරගෙන තියෙනවා.
දැන් යම්කිසි වූ සංහිඳියාවක් රට තුළ ඇති වෙන්නට යනකොට රටේ රාජනායකයාත් ඒ සඳහා දක්වන්නා වූ ප්‍රතිචාර තියෙනවා. දැන් වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් මේ සම්බන්ධව දක්වන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද?
අතරම ඔහුට රුසියාවේ සහාය ලැබෙන නිසා යම්කිසි විදියකට යුදමය වශයෙන් ශක්තිමත් වීම ඔහුගේ අරමුණ කියලා අපිට මේ අවස්ථාවේ පෙනී යනවා. මොකද මුලින් බටහිර රටවල් බොහොම දැඩිව කියා සිටියේ ඔහු තනතුර නිවත්වන්නට ඕනේ කියලා. නමුත් දැන් වෙනකොට සිරියාවේ ඒ ආණ්ඩුවේ යුදමය ශක්තිය තහවුරු වීමත් එක්කලා බෂාර් අල් අසාද්ට තවත් කාලයක් ඒ බලය රැඳී ඉන්න ඒකට යම්කිසි විදියකට එකඟතාවයක් බටහිර රටවල දැන් පළ වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව වෙනකොට ඔහු පහ කරනවා වෙනුවට තවත් කාලයක් ඔහුගේ යටතේ යම්කිසි විදියකට අන්තර්කාලීන රජයක් ඇති කර ගැනීමේ කටයුත්තට තමයි සියලුම පක්ෂවල සාකච්ඡාව යොමු වෙන්නේ.
හොඳයි, ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ සිරියාවේ ඇති වෙලා තියෙන ওই තත්ත්වය නිසා අවට රටවල් වලට ඇති වෙලා තියෙන අසහනකාරී වාතාවරණය පිළිබඳව, විශේෂයෙන්ම සිරියාවෙන් පැමිණෙන සරණාගතීන් හේතුවෙන්. සිරියාව අවට රටවල් විදිහට තුර්කිය, ජෝර්දානය, ලෙබනන් වගේ රටවල් වලට විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට සරණාගතීන් විදිහට ගිහිල්ලා සිටිනවා සිරියානු ජාතිකයින්. ඉතින් මොවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමය ඇතුළු ලෝකයේ ප්‍රබල සංවිධාන කටයුතු කරමින් සිටිනවා. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ සිරියානු සරණාගතීන්ගේ සුබසාධනය වෙනුවෙන් නිකුත් කරන්නට තියෙන යම් යම් මුදල් ප්‍රතිපාදන සම්බන්ධව ඇතිවුණු ගැටලුවක් පිළිබඳව. අපි කැමැති අමල් දැනගන්නට දැන් මේ හරහා ලෝකයේ කොයි වගේ රටවල්ද මේ ආපදාවට පත්වුණු සරණාගතීන් සම්බන්ධව ප්‍රතිචාර දක්වන්නේ, ඔවුන්ගේ අදහස මොකක්ද මේ ප්‍රශ්නය නිමා කරලීමට හෝ ඔවුන්ට ආපදාවට පත්වුවන්ට සහනය සලසා දීමට ලෝකයේ කොයි වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ කියන කාරණාව ඇත්තටම අපි දැනගන්න කැමැතියි මෙවැනි වූ තොරතුරු හරහා.
දිල්රුක්ෂි, ඇත්තටම ලන්ඩන් නුවර තමයි මේ සාකච්ඡා වටයක් පැවැත්වුණේ. සිරියාව සහ සිරියාවේ සරණාගතයන්ට ආධාර, මුදල් ආධාර, ඒ වගේම අනෙකුත් ද්‍රව්‍යමය ආධාර ලබා දීම පිළිබඳ ඒ සමුළුව මේක සංවිධානය කළ තිබුණේ බ්‍රිතාන්‍යයේ. ඒක ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම තිබුණේ. ඉතින් මෙහිදී මුලින්ම ඔවුන් බලාපොරොත්තු වුණා ඩොලර් බිලියන 2ක් හෝ 3ක් වගේ ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් කියලා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කරා ඩොලර් බිලියන 9ක විතර වගේ මුදල් ප්‍රමාණයක් ක්ෂණිකවම අවශ්‍යයි කියලා මේ සිරියාව අවට තියෙන රටවල් තුනේ, ඔබ සඳහන් කර රටවල් තුනේ, ඒ කියන්නේ ජෝඩානය, තුර්කිය සහ ලෙබනනේ කියන මේ රටවල් වලට ඒ ආධාර ලබා දෙන්නට. ඉතින් ඒ බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි මුදලක් මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව ඩොලර් බිලියන 10ක් විතර ඒ සරණාගතයන් වෙනුවෙන් ලබා දීමට එකඟතාවය පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ රටවල් දිලුක්ෂි, මොකද මේ වෙනකොට මිලියන සංඛ්‍යාවක් සිරියානු ජාතිකයන් යුරෝපයේ දේශපාලන රැකවරණය පතාගෙන ඇවිල්ලා තියෙනවා යුරෝපයේ පදිංචිවන්නට. ඉතින් මේ එන විශාල ජන සංඛ්‍යාව නැවැත්වීමට යුරෝපයේ පුළුවන් තරම් පියවර ගැනීමට උත්සාහ කරනවා. ඒ පියවර එකක් තමයි සිරියාව අවට රටවල් වල සරණාගතයන් රඳවා ගැනීම සඳහා ඒ රටවල් වලට ආධාර සැපයීම. ඉතින් මේ රටවල් තුනේ මේ වෙනකොට මිලියන 5කට විතර ආසන්න සිරියානු ජාතිකයන් සංඛ්‍යාව සරණාගතයන් හැටියට ජීවත් වෙනවා කියලා වාර්තා වෙලාව තියෙනවා. ඒකෙන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් දරුවන් පාසල් යන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන නිසා ඒ අලුතෙන් පාසල් ඇති කිරීමටත්, ඒ වගේම සරණාගතයන්ට රැකීරක්ෂා ලබා දීමට, රැකීරක්ෂා මිලියනයක් විතර ලබා දීමට මේ මුදල යොදවලා තියෙනවා. මේ අවුරුද්දේදී පමණක් ඩොලර් බිලියන 6ක් මුදා හැරීමට මේ බටහිර රටවල් එකතුලා තියෙනවා. මේකෙන් පුරෝගාමිත්වය ආරම්භ තියෙන බ්‍රිතාන්‍යත්, ඒ වගේම ජර්මනියත්, ඊට අමතරව ෆ්‍රාන්සේ, ස්පාඤ්ඤ වගේ රටවලුත් මුදල් කැපකිරීම කරලා තියෙනවා. නමුත් වැඩිපුරම මුදල් ප්‍රමාණයක් මේ අවස්ථාවේදී ලබා දීමට එකඟ වෙලා තියෙන්නේ යුරෝපා සංවිධානයත්, ඊට අමතරව බ්‍රිතාන්‍යත්, ජර්මනියත්.
ඒ වගේම අමල් අර මේ අපි මීට කලින් මේ තොරතුරු කතා බහ කරද්දී අපි සඳහන් කළා බටහිර යුරෝපීය රටවල් මේ සරණාගතීන් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් තියෙනවා කියලා. දේශ සීමා වසා දමලා එතකොට මුදල් ප්‍රතිපාදන ලබා දීමේදී ඔවුන් යම් යම් විරෝධතා දැක්වුවා, අපේ රටේ ආර්ථික ප්‍රශ්න තියද්දී අපිට මේ තරම් බරක් දරන්නට හැකියාවක් නැහැ කියලා. විශේෂයෙන්ම යුරෝපා සංගමය කෝටා ක්‍රමයක් යටතේ සරණාගතීන් බාර ගන්නට කියලා ඔවුන්ට යෝජනා කරපු අවස්ථාවන් වලදී දැන් ඔය ග්‍රීසිය, ඉතාලිය වගේ රටවලුත් විරෝධතාව දැක්වුවා. තවත් බටහිර ඔය ක්‍රෝයේෂියාව වගේ රටවලුත් දැඩි විරෝධතාවයක් දැක්වුවා මේ සම්බන්ධව සහයෝගය පළ කරන්න. දැන් මොකක්ද මේ සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය?
ඇත්තට තවමත් ඒ විදිහටම ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තියෙනවද දෘක්ෂි? විශේෂයෙන්ම ජර්මනියේ මෙම සරණාගතයන් ලබා ගැනීමේ ඒ ඇංගලා මර්කල් චාන්සලර්වරියගේ ඒ ප්‍රතිපත්තිය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙනවා. ඇයත් දැන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. තමන්ගේ රටේ යම්කිසි විදිහකට ඒ නීති විරෝධී කටයුතු කරන, එහෙම නැත්නම් දේශපාලන රැකවරණය ලබා ගැනීමට සුදුසුකම් නැති අයව මහා පරිමාණයෙන් රටෙන් පිටකිරීමට, වෙනත් රටවල් වලට යැවීමට ඇය දැන් යම්කිසි විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මොකද යුරෝපයට දරා ගන්නට බැරි ප්‍රමාණයට මේ සරණාගතයන් එක ඉතාමත්ම කෙටි කාලයකදී පැමිණීම නිසා. ඉතින් යම්කිසි විදිහකට යුරෝපයේ දැන් මේ සරණාගතයන් පිළිබඳ ඒ දොරටු විවෘත කළ තිබිච්ච ප්‍රතිපත්තිය දැන් සෑහෙන දුරට වෙනස් වෙලා මුළු යුරෝපයේම මේ සරණාගතයන්ගේ පැමිණීම වැළැක්වීමේ කටයුත්තට තමයි දැන් යොමුවලා තියෙන්නේ. මේ ආකාරයෙන් ඒ සිරියාව අවට රටවල් වලට මෙහෙම විශාල වශයෙන් මුදල් ආධාර ලබා දීමේ එක අරමුණක් තමයි යුරෝපයට ඒ ගලා ආපු සරණාගතයන්ගේ ඒ ගංගාව නැවත ආපහු හැරවීම හෝ ඒක වැළැක්වීම තමයි මේ මුදල් ආධාර දීමෙත් බලාපොරොත්තුව.
ඊළඟට අපි උතුරු කොරියාව වෙත යොමු වෙනවා. උතුරු කොරියාව තමන්ගේ යුද ශක්තිය තවදුරටත් වර්ධනය කරලීම උදෙසා ගත්තා වූ එක්තරා පියවරක් නිසා අවට කලාපීය රටවල් දැඩි ලෙසින් කෝපයට පත් වෙලා තියෙනවා, දැඩි ප්‍රතිචාර දක්වමින් තියෙනවා. විශේෂයෙන්ම මේ ආසියාතික කලාපය ආශ්‍රිතව ඇතිවෙන මෙවැනි වූ ක්‍රියාකාරකම් ආසියාතික ප්‍රබල රටවල් දැඩි පියවර විදිහට තමයි සලකනු ලබන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඒ බල ප්‍රදේශයට, ඒ වගේම ඔවුන්ගේ බල පරාක්‍රමයේ පවත් තන රටවල් වලට යම් කිසි වූ තර්ජනයක් ඇති වේවි කියලා ඔවුන් විශ්වාස කරනවා. අනිකුත් රටවල් යම් කිසි වූ යුදමය ශක්තිය වර්ධනය කරලීම උදෙසා ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග. ඔබට මතක ඇති අර දකුණු චීනයේ මුහුද ආශ්‍රිත කලාපය පිළිබඳවත් අපි දැඩි ලෙසින් කතා බහ කළා මේ විශේෂාංග යටතේ. දැන් උතුරු කොරියාව ආරම්භ කරන්නට සූදානම් වන මේ රොකට් ප්‍රහාර අත්දැක බැලීම් මාලාව පිළිබඳව ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව මම කැමැති යමල් මීළඟට කතා බහ කරන්න.
දිරිෂි, මේ වෙනකොටත් උතුරු කොරියාවට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පනවල තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඒ න්‍යෂ්ටික අවි පිළිබඳ වැඩසටහනට විරුද්ධව තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී උතුරු කොරියාව ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ රොකට් එකක් අත්හදා බලනවායි කියලා පෙබරවාරි මාසේ 8 සහ 25 කියන කාලවකවානු ඇතුළතදී. ඉතින් මේකට විශේෂයෙන්ම ඇමරිකාව, ජපානය වගේ රටවල් වලින් බොහොම දැඩි විරෝධයක් ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේක ඇත්තටම දැඩි දෝෂ දර්ශනට ලක් කළා කියලා. මේ විදිහට මේ රොකට් එකක් අත්දැක බැලුවොත් ඒක දැනට උතුරු කොරියාවට එරෙහිව පනවා තියෙන ඒ සම්බාධකවල උල්ලංඝනය වීමක් හැටියට. නමුත් උතුරු කොරියාව බොහොම තදින්ම කියා සිටින්නේ ඔවුන් ඇතරම චන්ද්‍රිකාවක් යැවීම සඳහා මේ අත්දැක බැලීම අවශ්‍යයි, ඒ නිසා ඔවුන් මේ කටයුතු දිගටම කරනවා කියලා. නමුත් ජපානය වගේ රටවල් කියලා තියෙනවා මේ විදිහට උතුරු කොරියාව රොකට්ටුවක් අත්දැක බැලුවොත් එය බිම හෙලීම සඳහා යුදමය වශයෙන් කටයුතු කරලා ඒ පියවරක් ගැනීමට ඔවුන් සැරසිලා ඉන්නවයි කියලා.
හොඳයි, ඊළඟට අපි මියන්මාරයට යන්නට කැමති. මියන්මාරය පිළිබඳව විශාල වශයෙන් අපි පසුගිය වසරේදී කතා බහ කළා. මියන්මාරයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්ුණා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී. ඒ කාලේ වෙනකොට අවුන් සාන් සූචී පිළිබඳව විශාල කතා බහක් ලෝකේ පුරාම ඇති වුණා. ඇය සිරාඩස්සියේ සිට සිදු කරපු ඡන්ද ව්‍යාපාරය පිළිබඳවත් අපි දැඩි ලෙසින් කතා බහ කළා. කෙසේ හෝ අවසානයේදී අවුන් සාන් සූචී ජයග්‍රහණය කළා කියලා අපි ඔබට සඳහන් කළා. ඊට පස්සේ ඇගේ රජයක් පිහිටවීම සම්බන්ධව යම් යම් මතභේදකාරී තත්වයන් ඇති වුණා. ඊට පස්සේ අපි බලාගෙන හිටියා, ඒ කියන්නේ ලෝකයාම බලාගෙන හිටියා මොකද මියන්මාරයේ ඇති වෙන තත්ත්වය කියලා, මොන වගේ රජයක් පිහිටවාවිද කියලා. නමුත් කිසිම හැලහොල්මණක් අපිට දකින්නට ලැබුණේ නැහැ විශේෂිත තොරතුරක් විදිහට. දැන් මේ වෙනකොට මියන්මාරයේ තත්ත්වය පිළිබඳ අලුත් කතා බහක් ඇති වෙලා තියෙනවා. අවුන් සාන් සූචී මොකද්ද කරන්නට යන්නේ, තමන්ගේ රජයක් පිහිටවාවිද කියලා. ඇත්තටම දැන් උණුසුම්කාරී තත්ත්වයේ විදිහට අපිට මොනවද වාර්තා වෙන්නේ යමත්?
දෙලක්ෂි, මේ නොවැම්බර් මාසෙ තිබිච්ච ඡන්දයෙන් පස්සේ පසුගිය සතියේ තමයි පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළේ. ඉතින් මේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේදී අන් සන් සූචීගේ පක්ෂය අතරම ඒ ඡන්දයට පිවිසෙච්ච ආසනවලින් 80% විතර ජයග්‍රහණය කරලා තිබුණා. නමුත් මුළු පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් 25% වෙන් කරලා තියෙනවා මියන්මාරයේ යුද හමුදාවට. ඉතින් ඒ යුද හමුදා නිලධාරිනුත් මේ පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වුණා. නමුත් මෙහිදී අපි බලාපොරොත්තු වෙච්ච විදිහට රටේ ජනාධිපති කෙනෙක් තෝරාපත් කරගැනීමේ කටයුතු සිද්ධ වුණේ නැහැ. මියන්මාරයේ තියෙන ක්‍රමය තමයි පාර්ලිමේන්තුව තමයි රටේ ජනාධිපති කෙනෙක් තෝරගන්නේ. එතකොට වැඩි බහුතරයක් තියෙන පක්ෂයට පුළුවන් ජනාධිපති කෙනෙක් පත් කරගන්න. මෙතනදී මියන්මාරයේ ව්‍යවස්ථාව අනුව අන් සන් සූචීට ජනාධිපති වීමේ හැකියාවක් නැහැ. ඇයට ඒ තියෙන අවස්ථාව වළක්වලා තියෙනවා ව්‍යවස්ථාවෙන්ම. මොකද ඇයට විදේශීය ජාතිකත්වයක් තියෙන ඥාති ළඟම ඥාතින් ඉන්නවනම් ජනාධිපති ධූරය දරන්නට බැරියයි කියලා හමුදාව ඒ ව්‍යවස්ථාව වෙනස් කළා. ඉතින් ඒ ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන තුරු ඇයට ජනාධිපති ධූරයට පිවිසෙන්නට හැකියාවක් නැහැ. නමුත් කවුරුත් බලාපොරොත්තු වුණා ඇයගේ පක්ෂයෙන් හෝ ඇයගේ ඇයට විශ්වාසවන්ත පුද්ගලෙක් රටේ ජනාධිපති හැටියට පත් කර ගනීවි කියලා. නමුත් ඒ කටයුත්ත ඇය නොකර ඒක කල් දමලා තියෙනවා. මොකද දැනට ඉන්න යුද හමුදා ජෙනරල්වරයෙක්ව සිට පසුව තමන්ගේ යුනිෆෝම් එක ගලවලා රටේ ජනාධිපති වෙච්ච තින් සේන් මේ අවුරුද්දේ මාර්තු මාසේ වෙනකන් ඔහුට සේවයේ ඉන්නට හැකියාව තියෙනවා. ඉතින් අන් සන් සූචී තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත අපි බලාපොරොත්තු නොවුණු විදිහට කල් දමලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් ඇයට තව මාස 2ක් විතර වගේ කෙටි කාලයක් තමයි තියෙන්නේ රටේ ජනාධිපති කෙනෙක් තෝරා ගැනීමට.
අපි අද දවසේදී කතාබහ නිමා කරන්න තෝරාගත්තෙත් උණුසුම් තොරතුරක්. ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් පිළිබඳව අපි විටින් විට කතාබහ කළා. ඔබට මතක ඇති ජුලියන් අසාන්ජ් විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පිළිබඳව මේ වෙනකොට විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ඔබ දන්නවා ඔහු දේශපාලන රැකවරණ පතමින් බ්‍රිතාන්‍යයේ ඉක්වදෝරු තානාපති කාර්යාලයේ තමයි මේ වෙනකොට රැඳී සිටින්නේ. ඔහුට මේ සාපරාධී චෝදනා යටතේ නඩු පැවරලා තිබුණා. ස්වීඩන් රජය විසින් විශේෂයෙන්ම ළමාපචාර සිදුවීමක් සම්බන්ධවත් ඔහුට විශාල චෝදනාවක් තියෙනවා. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නට සූදානමින් සිටිනවලු මේ විදිහට මේ හිරාඩස්සියේ මේ අත්අඩංගුවේ තබා ගැනීම වැරදියි කියලා, නීත්‍යානුකූල බල දෙක වැරදියි කියලා. දැන් මේක විශාල ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙලා තියෙනවා. අමල්, ඇත්තටම මේ හෙලිකිරීම කොහොමද වෙන්නේ? දැන් මෙච්චර කාලයක් කොහොමද එහෙනම් ජුලියන් අසාන්ජ් මේ විදිහට මේ සිරකරුවෙකුගේ තත්වයට පත් වෙලා හිටියේ? මොකද්ද කියන්නේ ලෝකයා?
අතරම දිලුක්ෂමේ අසාන්ගේ ප්‍රශ්නේ ඉතාමත් සංකීර්ණයි. මොකද ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ තියෙනවා මේ ආබිට්‍රරි ඇරෙස්ට් ඇන් ඩිටෙන්ෂන් කියලා වෙනම ඒ පිළිබඳ කටයුතු සොයා බලන කණ්ඩායමක්. ඒකට තමයි ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරේ ඔහුව හිරා අඩස්සියේ රඳවාගෙන තියෙනවයි කියලා. නමුත් ඇත්තටම ඔහු ලන්ඩන් නුවර එක්වඩෝ තානාපති කාර්යාලයට පිවිසුනේ තමන්ව බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් තියෙනවා. එය වළක්වාලීමට තමයි ඔහු ඇත්තටම දේශපාලන රැකවරණය බලාපොරොත්තුෙන් ඉක්වඩෝ තානාපති කාර්යාලයට ගියේ. ඉතින් එතන ඔහු මෙචෙක්කල් ඒ තානාපති කාර්යාලයේ රැඳී ඉන්නවා. ඉතින් ඔහු ඒක හැඳින්නුවා තමන්ව බලහත්කාරයෙන් බ්‍රිතාන්‍ය රජය එක් තැනක මේ රඳවාගෙන ඉඳීමක් හැටියට. ඉතින් ඒක එක්සත් ජාතීන්ගේ මේ මණ්ඩලය ඒ පිළිබඳ ඇතරම එකඟතාවයකට ඇවිල්ලා ඔවුන් ප්‍රකාශ කරන්නට දැන් නියමිතයි. ජුලියන් අසාන් මේ විදිහට නීති විරෝධී ලෙස අත්නෝමතිකව බ්‍රිතාන්‍ය විසින් ඔහුව රඳවාගෙන ඉන්නවයි කියලා. ඉතින් ඒ තීන්දුව ලබා දුන්නට ඇතර මේ තීන්දුවේ නෛතිකභාවයක් නැහැ. රජයකට පුළුවන් ඒක පිළිගන්නට හෝ පිළිගන්නේ නැතිව ඉන්නට. ඉතින් බ්‍රිතාන්‍ය මේ වෙනකොට අරගෙන තියෙන තීරණය තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් ලබා දීලා තියෙන මේ තීන්දුව සම්බන්ධයෙන් කටයුතු නොකර සිටීමට. ඒ වගේම ස්වීඩනයත් මේකට සම්බන්ධයි. මොකද ජුලියන් අසාන්ජ් ඉල්ලලා තිබුණේ ස්වීඩන් රජය ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කරන්නට ඕනේ කියලා ලිංගික අපචාර පිළිබඳ එහෙම නැත්නම් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඔහුට තියෙනවයි කියලා. දැන් ඇතනම අලුත්ම තත්වය තමයි දලුක්ෂි ඉක්කොඩෝ රජය කියලා තියෙනවා මේ එක්සත් ජාතීන්ගේ මේ තීන්දුවත් එක්කලා බ්‍රිතාන්‍ය එක්කොඩෝ රාජ්‍යයට වන්දි ගෙවන්නට ඕනයි කියලා ජුලියන් අසාන්ජ් තමන්ගේ තානාපති කාර්යාලයේ හිටපු කාල සීමාවට.
හොඳයි අමල්, එහෙමනම් අපේ සුපුරුදු ස්තුති ඔබට පළ වෙනවා. බොහොම ස්තුති මෙවරත් අපත් සමග සම්බන්ධ වෙලා ලෝකයේ අලුත් තත්විත්ති පිළිබඳව කතා බහ කරන්නට එකතු වීම පිළිබඳව. අපි ලබන සතියේ එහෙමනම් සිකුරාදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංග වලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.